මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රමක ශීලයේ සමාදන් වෙනු නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံपि संघं शरणं गच्छामि तृतीयံपि बुद्धं शरणं गच्छामि चतुर्थीयံपि धम्मं शरणं गच्छामि पञ्चमीयံपि संघं शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුම්භති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුම්භති සන්තවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති. සදහවත් පින්නතුනි, වෙසක් පෝය දවස බෞද්ධ අපට තෙමඟුල් දිනයක්, බුදු උපතත් මඟුලක්, සම්බෝධියත් මඟුලක්, සම්බුද්ධ පරිනිර්වාණයත් මඟුලක්. මේ යුගයේ අවිද්‍යා බිත්තර කටුව මිඳගෙන එළියට ආපු, පළමුවෙන්ම එළියට ආපු කුකුළු පැටවා තමන් වහන්සේ බව තිරෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අද වගේ දවසක ඒ ලබාගත්තු සම්බෝධි ඥාණය තුළ අවිද්‍යා බිත්තර කටුවේ හිර වෙලා ඉන්න ලෝක සත්වයාගේ ප්‍රශ්නවලට පිළිතුරු අඩංගු වෙලා තියෙනවා. අද මේ වටිනා දවසේ අපි ඉදිරියට ගත්තු ගාථා දෙකත් එකට හොඳ නිදර්ශනයක්. මේ ගාථා දෙක දකින්ට ලැබෙන්නේ සුත්ත නිපාතේ හේමවත කියන සූත්‍රයේ. ඒ සූත්‍රයට අදාළ අතුවා ආදී දෙන විස්තර අනුව සාතාගිර හේමවත කියන යක්ෂ සේනාපතියන් දෙන්නා අතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ හොඳට මහානදම් රැක්ක නමුත් මහාන වෙලා මහානදම් රැක්ක නමුත් ඒ භික්ෂුන් වහන්සේලා දෙන්නා අතින් යම්කිසි අවස්ථාවක විනය ප්‍රශ්නයක් විසඳීමේදී පක්ෂග්‍රාහී වීමෙන් වැරැද්දක් සිදු වුණා. ඒ ගැන පසුතැවිල්ල ඇතිවීම නිසා දිවිලෝකෙ උපදිනව වෙනුවට දීර්ඝාෂ්ක යක්ෂ උත්පත්තියක් ලැබූ බවයි කියවෙන්නේ. ඒ දෙන්න අතුරින් වැඩිහිටි භික්ෂුව හිමාලයේ හේමවත පර්වතයේ හේමවත නමින් යක්ෂ සේනාධිපතියෙක් වුණා. අනිත් භික්ෂුව ඉන්දියාවේ මධ්‍යම දේශයේ සාත පර්වතයේ සාතාගිර නමින් යක්ෂ සේනාධිපතියෙක් වුණා. මේ දෙන්නා වාරිකව පැවැත්වෙන යක්ෂ සමාගමේදී ඒ කාලේ යක්ෂ සේනාපතියන් අතර දිවි සභාවය වගේම තියෙන උටින් විට හමු වෙන පිරිතක්. ඒ යක්ෂ සමාගමේදී හමු වෙලා පැරණි දැන හඳුනුකම් මතක් වෙලා ඔවුනොවුන් කතිකා කරගත්ත හිමාලය ප්‍රදේශයේ හෝ මධ්‍යම ප්‍රදේශයේ හෝ යම්කිසි ආශ්චර්ය අද්භූත දෙයක් සිද්ධ වුණොත් ඔවුනොවුන්ට දන්වන හැටියට කතිකා කරගත්තා. මෙබඳු අවස්ථාවකයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වුවේ. ඒ අවස්ථාවේදී අර සාත පර්වතයේ සාතාගිරිය යක්ෂයා තමන්ගේ යක්ෂ සේනාවත් එක්ක ඇවිල්ලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයට සවන් දුන්න නමුත් හිත එකඟ කරගන්න බැරි වුණා කියලා සඳහන් වෙනවා. ඒ තමන්ගේ යාළුකම මතක් වෙලා හේමවත යක්ෂයාත් මේ එතන ඉන්නවාද කියලා බැලුවා. නමුත් නැති නිසා දේශනාවෙන් පස්සේ සාතාගිරිය යක්ෂයා තමන්ගේ පිරිසත් එක්ක අහසින් හේමවත යක්ෂයා සොයාගෙන ගියා. ඒ අතර හේමවත යක්ෂයාත් හිමාලයේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා අවස්ථාවේ සිතුණු ආශ්චර්යවත් සිද්ධිය දැකලා ඒක තමන්ගේ යාළුවට කියන්න අහතින් ඒ පිරිසත් එක්ක මධ්‍යම දේශය බලාගෙන පිටත් වෙලා ගියා. ඒ දෙගොල්ල අටුවා කතාවල සඳහන් වෙන ආකාරයට රජගහ නුවර උඩදී හමු වෙලා ඒ පැවැත්වුණු බුද්ධ ගුණ පිළිබඳ සංවාදයයි මේ සූත්‍රයේ අඩංගු වෙන්නේ. මේ යක්ෂ සේනාපතියන් දෙදෙනාගෙන් සාතාගිර යක්ෂයා එදේ අර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච බව ප්‍රවෘත්තිය ප්‍රකාශ කරලා ඒ සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහටයි. ඒ හේමවත යක්ෂයාට ආරාධනා කරන බුදුරජාණන් වහන්සේ දකින්න කියලා. අද පසළොස්වක පොය දවසයි. මේ හොඳ ලස්සන රාත්‍රියක් අපි මේ අසම සම නාමයේ ඇති ගෞතම ශාස්ත්‍රඥ වහන්සේ දකින්න යමුද? එතකොට හේමවත යක්ෂයා අහනවා තව තවත් දී ස්ථිර කරගන්න මේ බුදු කෙනෙක්ද කියලා. මා හිතනවා උන්වහන්සේගේ හිත හොඳට පිහිටුවාගෙන ඉන්නවා කියලා. හැම සත්වයින් පිළිබඳව සමසිත ඇති කෙනෙක් කියලා. ඒ වගේම ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු පිළිබඳව සිතිවිලි පාලනය කරගෙන ඉන්නවා කියලා. ඔන්න එතකොට සාතාගිරිය යක්ෂයා කියනවා ඒක එහෙමමයි කියන විදිහට ඒ ගාථාවේ අපි සම්පූර්ණයෙන් නොකියුවා. ඔව් ඒ ගෞතම ශාසුන් වහන්සේ හිත හොඳට පිහිටුවාගෙන හැම සත්වයින් කෙරෙහිම තාදී ගුණයෙන් යුක්තව ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු පිළිබඳව මස්ද්‍යස්තව ඉන්න කෙනෙක්. ඔන්න ඊළඟට ආයිත් හේමවත යක්ෂයා අහනවා මා හිතන්නේ උන්වහන්සේ අදින්නා දාන ප්‍රාණඝාත ආදී ඒ අකුසල් වලින් වැළකීලා ඉන්නවා කියලා. උන්වහන්සේ ප්‍රමාදයෙන් වෙන් වෙලා නිරන්තරයෙන් ධ්‍යානයේ යෙදිලා ඉන්න කෙනෙක් කියලා. ඒකටත් සාතගිරිය යක්ෂයා ප්‍රකාශ කරනවා ඔව් උන්වහන්සේ ඒ වයින් ඒ කායික අකුසල් වලින් වෙන් වෙලා ප්‍රමාදයෙන් වෙන් වෙලා නිරන්තරයෙන් ධ්‍යානයේ ගතව සිටිනවා. ආයිත් එතකොට හේමවත යක්ෂයා අහනවා මා හිතනවා උන්වහන්සේ මුසාවාද විසුනා වාච පරුස වාච සම්ප්‍රප්පලාප ආදීන් වෙන් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම ඒකටත් පිළිතුරු දෙනවා සාතාගිරිය යක්ෂයා ඔව් උන්වහන්සේ වාචසික අකුසල් වලින් වෙන් වෙලා ඉන්නවා කියලා. ආයිත් හේමවත යක්ෂයා අහනවා මා හිතනවා උන්වහන්සේ කාම සිතුවිලියෙන් ඉවත් වෙලා මෝහය ඉවත් කරලා නිරන්තරයෙන් ධර්මයන් පිළිබඳව ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් කියලා. ඒකටත් අර විදිහට සාතාගිරිය යක්ෂයා පිළිතුරු දෙනවා. ඔන්න ඊළඟට ආයිත් හේමවත යක්ෂයා කියනවා මා හිතනවා උන්වහන්සේ විද්‍යාචරණ කියන ගුණ වලින් යුක්තයි. උන්වහන්සේ ආශ්‍රමයන් දුරු කළායි කියලා. උන්වහන්සේගෙන්ට නැවත පුනර්භවයක් නැතේ කියලා. ඒකත් එසේමයි කියලා සාතගිරිය යක්ෂයා ප්‍රකාශ කරනවා. ඔන්න ඊළඟට තියෙන්නේ එතන ඉඳලා ඒ අපි යමු ඉතින් දැන් එහෙනම් මේ වනේ ධ්‍යාන වඩන ඒ අල්පේච්ඡ ඒ බුදුරජාණන් වහන්සේ දකින්න අපි යමු. ඒ ශාස්ත්‍රඥ වහන්සේ දකින්න යමු. ඒ උන්වහන්සේ වනේ සිටින ඒ සිංහරාජයෙක් වෙනු උන්වහන්සේ හමු වෙලා අපි මාර්යාගේ පාසයෙන් බේරෙන හැටි අපි අහමු කියලා ඔන්න ඒ දෙන්න ඊළඟට එතන ගාථාවල සඳහන් වෙන්නේ. මේක නාට්‍යාකාරයන් වගේ ඒ මේ ප්‍රවෘත්තියේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ අපට මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කියලා. හේමවත යක්ෂය ඇසූ ප්‍රශ්නයයි අර අපි මාතෘකාව හැටියට දැබුවේ ගාථා දෙකෙන් පළමුනි ගාථාව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහන්නති. ලෝකය කොතනද උපන්නේ? ලෝකය කොතනද අසුර පවත්වන්නේ, සම්බන්ධකම් පවත්වන්නේ? ලෝකය කුමක් අල්ලගෙන කොතනකද විහිදටපත් වෙන්නේ? ඒකයි ප්‍රශ්න කීපයක්. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරයි දෙවෙනිම සඳහන් වෙන්නේ. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විහන්නති. ලෝකය හයෙහි උපන්නේ. හයෙහිම ලෝකය සන්තව, ඒ කියන්නේ අසුර සම්බන්ධකම් පවත්වන්නේ. ලෝකය හයම අල්ලගෙන හයෙහිම වෙහෙසටපත් වෙනවා. මේ පින්නතුන්ට ඔය හයේ කතාව මතක තියාගන්න ඕන නම් අපි මේක කවියක් හැටියට ඉදිරිපත් කළොත් ලෝව හයෙහි උපනේ හයෙහිම අසුර සොයනේ හය දැඩි කොටගිනේ හයෙහිමය ලෝව වෙහෙස විඳිනේ. අන්න ඒ විදිහට ඒ අදහසයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. ඊළඟට තව දුරටත් ඒ ඊළඟට ප්‍රශ්නෝත්තර වශයෙන් යන්නේ අර ඒ ගාථාවේ අදහස පැහැදිලි කර ගැනීමටයි. විශේෂයෙන්ම හිමවත යක්ෂය අහනවා මෙතන මේ කියවෙන උපාදානිය මොකක්ද? ලෝකේ මොකක් හරි දැඩිව අල්ලගෙනනේ මේ වෙහෙසටපත් වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර පංචකාම ගුණාලෝකේ මනෝ චට්ඨා පවේදිතා. ඒ පදයෙන් කියවෙන්නේ මේ පංචකාම ගුණය පංචකාම සම්පත්‍ය කියන එක මනස හය වෙනකොට පවතිනවා. එතකොට ඒ හය සලායතනෙම අහුවෙනවා කියන එකයි. අපි පංචකාමය ගැන විතරනේ බොහෝ දුරට කතා කරන්නේ. පංචකාම ගුණයත් එක්කම සිතත් සම්බන්ධ වෙනවා. ඒක නිසා පංචකාම ගුණාලෝකේ මනෝ චට්ඨා පවේදිතා. අන්න එතනයි එතකොට මේ පංචකාම ගුණය සහ මනස ඕකයි උපාදානිය. ඊළඟට ඒකෙන් මිදීමත් අහනවා. කොහොමද මේ ලෝකෙන් එතෙර වෙන්නේ, මේ දුකෙන් එතෙර වෙන්නේ කියන එකත් අහනවා අර යක්ෂ සේනාපතියා. එකට දෙන පිළිතුර එත ඡන්දං විරාජෙත්වා. මේ පිළිබඳ මේ පංචකාම මේ සලායතනයන් පිළිබඳව ඡන්දය ආසාව දුරලීමෙන් තමයි දුක කෙලවර වෙන්නේ. ලෝකයෙන් ලෝක නිර්යාණය කියලා කියන්නේ ලෝකයෙන් එතර වෙන්නේ එයින් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් තව දුරටත් මේ සංවාදයේ තව තවත් පැහැදිලි කරගන්න ඒකට ප්‍රතිපදාව වශයෙන් අහණේවටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ සඳහා ගත යුතු ප්‍රතිපදාව ඒ සීල සමාධි ප්‍රඥා ඒ විදිහට සතිය ආදී දිනු කර ගැනීමෙන් භවයට ඇති ආසාව දුරලීමේ තමයි ඒ ලෝකයෙන් එතර වෙන්න පුළුවන් කියලා. ඒ විදිහට තව තවත් ඒ ඊළඟ ගාථා වලින් අර මූලික ප්‍රශ්නය පැහැදිලි කරගත්තට පස්සේ මේ යක්ෂ සේනාපතියන් තේන බොහොම සතුටු වෙලා ඊළඟට ඒ අය ස්තෝත්‍ර ගීතිකා වගේ ප්‍රකාශ කරනවා. අද හොඳ උදෑසනක්, හොඳ පිබිදීමක්, හොඳ දර්ශනයක් අපට ලැබුණේ කියලා මේ ශාස්ත්‍රඥ වහන්සේ අපට දකින්න ලැබීම කියලා අපි දැන් ඉතින් අපි ගමින් ගමට පර්වතෙන් පර්වතයට බුදුගුණ ගයමින් ධර්මයේ ගුණ ගයමින් යනවා කියලා ඒ විදිහටයි සූත්‍රය අවසන් වෙන්නේ. එතකොට ඒ කාතකින් ශ්‍රද්ධාව පිළිබඳ කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙන අන්දමින් ඒ යක්ෂ සේනාපති යන් දෙදෙන පිළිබඳ කථාන්තරය හිමවත සූත්‍රයේ අඩංගු වෙනවා. එතකොට ඒ යක්ෂ සේනාපතියන් වුණත් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හේතන ප්‍රකාශ වෙන ආකාරය ශ්‍රද්ධාවවත් නැති යක්ෂයින්ට හොඳ ආදර්ශයක්. ඉතින් ඊළඟට අපි කෙලින් මෙමු මේ ගාථාවල ගැඹුරු අර්ථයට. මේ හය කියලා කිව්වේ මොකද්ද? චසු ලෝකෝ සමුප්පන්නෝ. දැන් අතනින් පැහැදිලි වුණා මේ ආයතන හයයි. එතකොට ඇස කන නාසය ආයතන කියලා කියන්නේ සලායතනයයි. සලායතන නමින් ඔය හඳුන්වන්නේ ස්පර්ශ ආයතන හයයි. මේ ධර්මයේ විග්‍රහ කරන අවස්ථාවල් වල බොහෝ අවස්ථාවල් වල පංච උපාදානස්කන්ධය කියලා ස්කන්ධ පහ ආශ්‍රයෙන් ධර්ම විග්‍රහය දෙනවා. භාවනාව ගැන කියනකොට තවත් අවස්ථාවල් වල ආයතන හයක් හැටියට දක්වනවා. ඇස කන නාසය දිව කය මන ඒවට අදාළ අරමුණුත් එක්ක ගත්තාම ස්පර්ශ ආයතන හයයි. එතකොට මෙන්න මේ ලෝකය උපන්නේ මේ ස්පර්ශ ආයතන 6 කියන එකයි මෙතන කියවෙන්නේ. මේක කෙනෙකුට එක පාටම තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ලෝකයේ උපන්නේ මේ 6. ඊළඟට ලෝකයේ ඇති තාක් සම්බන්ධකම් ඇසුරු කිරීම පවතින්නේ මේ 6 තුල. ඊළඟට මේ 6 අල්ලගෙනම තමයි ලෝකය වෙහෙසටපත් වෙන්නේ. ඔකයි ওই 6 කතාව. ඉතින් මෙන්න මේ 6 පිළිබඳ ප්‍රශ්නය තව තවත් හිතට කාවද්ද ගැනීමට අපි ඊට අදාළ සූත්‍ර ඒ තැන් වලින් අරගෙන මතු කරගෙන තේරුම් ගන්න බලමු. බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි මේ ලෝකය කියලා තියෙන මොකද්ද මේ ලෝකය කියලා තියෙන්නේ? එහෙම ඇහුවේ ඒක ප්‍රශ්නයක් නිසානේ. මේ ධර්මය ගැන අවබෝධයක් ඇති කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැගෙනවා. ඒ ලෝකය පිළිබඳ සම්මුති සංකල්පය ගැන සෑහීමක් නැති නිසා වෙන්න ඕන අහන්නේ. ඒ විදිහේ සූත්‍ර ගන්නක් තියෙනවා. අපි ගනිමු මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේම බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේ මහණ එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ මේ ලෝකය කියලා තියෙනවා කෙතකින්ද ලෝකයක් වෙන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර, ආනන්ද යමක් එතන යොදන වචනයක් පලෝක ධම්මං කියලා. පලෝක ධම්මං කියන වචනේ අදහස පළුදු වෙන ස්වභාවය ඇති කියන එකට. දැන් පළුදු වෙන කියන වචනේ සිංහලේ භාවිතා වෙනෝනේ යමක් හරි පළුදු වෙනවා කියලා කියන්නේ. පාලියේ තියෙන ওই දෙකටම යොදනවා. ලුජ්ජති පළුජ්ජති. ලුජ්ජති කියන්නේ ලුදු වෙනවා. දැන් ලුදු වෙනවා කියලා අපි සාමාන්‍ය සිංහලේ භාවිතයක් නැහැ. පළුදු වෙනවා කියන එක මම දන්නේ නැහැ දැන් පළාත් වල ඒක ව්‍යවහාර නොවෙනවද කියලා. නමුත් පැරණි වශයෙන් යොදනවා පළුදු වෙනවා කියන්නේ බිඳිලා යනවා කියන එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන නිරුක්තිය මොකද? යමක් පළුදු වෙනවා නම් ඒකයි ලෝකය. අමුතු නිරුක්තියක් එතන. ඊනාට ආනන්ද හැඳුනගේ යමන කුමක්ද ආනන්ද පළුදු වෙන්නේ? ඇස පළුදු වෙනවා. රූප පළුදු වෙනවා. ඇස පිළිබඳ විඥාණය පළුදු වෙනවා. ඇස පිළිබඳ විඥාණයෙන් ඇති වෙන ස්පර්ශයත් පළුදු වෙනවා. ඒ නිසා ඇති වෙන වේදිතයන් සැප දුක ඒවත් පළුදු වෙනවා. මේ හැම එකක්ම පළුදු වෙන නිසා ඒකටයි ගයි ලෝකය කියලා කියන්නේ. ඒනුත් අපට පේනවා මේ සල ආයතනය පිළිබඳවයි මේ කතාව. ඊළාට කියන අන්නේ ඒක කියලා අන්තිමට කියනවා මේ අවසානය කරන්නේ. මේ ආර්ය විනය අනුව මේ එක්තරා වචනයක් සඳහන් වෙන ධර්මයේ සුවිශේෂ විග්‍රහ. බුදුරජාන් වහන්සේ දෙන සුවිශේෂ විග්‍රහ හැඳින්වෙන්නේ මෙන්න මේ පාඨයත් එක්ක. අරියස්ස විනය. අරියස්ස විනය කියන්නේ ආර්ය ශික්ෂණයට අනුව, ආර්ය ව්‍යවහාරයට අනුව. එතකොට ආර්ය ව්‍යවහාරයට හෝ ආර්ය ශික්ෂණයට අනුව ලෝකය කියලා කියන්නේ ඕකයි. යමක් පළුදු වෙනවා නම් ඒ පළුදු වෙන්නේ ඔන්න ඔය ඇස කනනාසය ඒවයි ඒවට අදාළ අරමුණු. මේ හැම එකක්ම පළුදු වෙනවා. පළුදු වෙන අර්ථෙනුයි ඒක ලෝකයක් කියලා කියන්නේ. දැන් අපිට වෙලා තියෙන උගතුන් බොහෝ විට මේ අරියස්ස විනය කියන පාඨය ගැන ඒ තරම් තැකීමක් නැතුව හැම දිනෙකම වගේ මේ නැවතත් සම්මුති විග්‍රහවලට යනවා. ඇත්ත වශයෙන් යම් ප්‍රශ්නයක් තියෙන නිසා නේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ලෝකය මොකද්ද කියලා ඇහුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕක වුණනම් පිළිතුරු දෙන්න තියෙන ඕක අහන්න දෙයක් ඒ වටපිට බැලුවා අපි. එහෙම නොකිය අර විදිහේ ගැඹුරු උත්තරයක් දුන්නේ මේක ධර්මානුකූල විග්‍රහයක් නිසා. ඒකට අරියස්ස විනය කියලා යම් විවරණයක් දීලා තියෙනවා නම් එතෙන්ටයි අපි අවධානය යොමු යුත්තේ. ධර්මයේ ගැඹුර තියෙන්නේ එතන. දෙතනින් කියලා නැවතුන්නේ ඒවට තවත් අදාළ සූත්‍ර තිබෙනවා. තවත් අවස්ථාවක අපි කෙටියෙන් ගත්තොත් සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නමකුත් ඒත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ලෝකය කියලා කියනවා කෙතකින්ද ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් වෙන්නේ? ලෝක ප්‍රඥප්තිය කියන්නේ ලෝකයක් කියලා පණවාලිය හැකි. කෙතකින්ද ලෝකයක් හෝ ලෝක ප්‍රඥප්තියක් වෙන්නේ? එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, සමිද්දි යම් තැනක ඇසක් ඇද්ද, රූපයක් ඇද්ද, ඇස පිළිබඳ විඥානයක් ඇද්ද, ඇස පිළිබඳ විඥාණයෙන් දත යුතු ධර්ම ඇද්ද, අන්න එතනයි ලෝකයක්. එතනයි ලෝක ප්‍රඥප්තියක් තියෙන්නේ. ඒ විදිහට මේ පින්නතුන් හිතා ගන්න අමුකින් නොකියුවත් කන පිළිබඳවත් එහෙමයි කියලා හිතා ගන්න. ඇස කන නාසය දිව කය මන අවසාන වශයෙන් මනස පිළිබඳවත් කියනවා. අපි ඒක විශේෂයෙන් කියමු සුවිශේෂ නිසා. යම් තැනක සමිද්දි මනසක් තිබේද, හිතක් තිබේද, මනසට එන අරමුණු තිබේද, මනෝ විඥානයක් තිබේද, මනෝ විඥානය තුලින් දැනගත යුතු ධර්ම දේවල් කියලා දෙයක් තිබේද, අන්න එතනයි ලෝකයක් තියෙන්නේ. එතනයි ලෝකයක් තියෙන්නේ. එතනින් නැවතුන් නැහැ බුදුරජාණන් වහන්සේ. ඔන්න ඊළඟට ලෝකේ නැති තැනකුත් කිව්වා. ඔන්න එතන ඊටාට ගැඹුරු හරියට එන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, සමිද්දි යම් තැනක ඇස නැද්ද, රූප නැද්ද, ඇස පිළිබඳ විඥානය නැද්ද, ඇස පිළිබඳ විඥානයෙන් දත යුතු දේවල් නැද්ද, එතන ලෝකයක්වත් ලෝක ප්‍රඥප්තියක්වත් නැහැ. ඒ විදිහටම හිතාගන්න අන්තිමට මනස ගැන අපි කියමු අනිත් ඒවා මේ පින්නඳු හිතාගන්න ඉඩ තියලා යම් තැනක මනසක් නැද්ද මනසට එන අරමුණු නැද්ද ඒ කියන්නේ ධම්ම කියලා කියන්නේ මනසට එන අරමුණු ඇසට රූපය වගේ මනසට එන අරමුණු හඳුන්වන්නේ ධම්ම කියන නාමයෙන් මනසකුත් නැද්ද ධම්මා කියලා නමින් හඳුන්වන මනසට එන අරමුණුත් නැද්ද ඒ දෙක නිසා ඇති වෙන මනෝ විඥානයකුත් නැද්ද මනෝ විඥානය තුලින් දත යුතුය කියලා හිතන දේවලුත් නැද්ද එතන ලෝකියකුත් නැහැ ලෝක ප්‍රඥාක්තියකුත් නැහැ එතනත් ඒ ආර්ය ව්‍යවහාරය අනුව දුන්න විග්‍රහයක් කෙරේ දක්වන්නේ. ඔන්න එයින් අපිට පේනවා එතකොට මේ අපි සම්මුති වශයෙන් ගන්න ලෝකය බුදුරජාන් වහන්සේ දක්වන්නේ. මේක සලායතන හා සලායතනට සාපේක්ෂව තිබෙන දෙයක්. එපමණක් නොවේ මේ ලෝකය නිරුද්ධ වෙන හැටිත් පෙන්වුව අර ඒ සමිද්දි ස්වාමීන් වහන්සේ දේශනා කළ දේශනාව තුළින්. එතකොට මේවා ඇස ආදී ඒවා තියෙන කන් ලෝකයක් තිබෙනවා. ඒව නැති තැන ලෝකයක් නෑ. මොකද්ද මේව නැති තැන? ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. හැම බොහෝ දිනාට ගැටලුව ඒකයි. ඒව නැති තැනක් ඇතිවිය හැකිද? ඇස කන නාසය ජීවකය මන සහ ඒවට අදාළ අරමුණු නැති තැනක් තිබෙන්න පුළුවන්ද? ඔන්න ඒකයි ඊළඟට තියෙන්නේ. ඒක තමයි සලායතන නිරෝධ කියලා කියන්නේ. සලායතන නිරෝධ කියලා කියන්නේ මේ අපි ලෝකයේ කියලා ගත්තු සලායතනෙන් පිටවීමයි. එතකොට අවිද්‍යා බිත්තර කටුව කියලා කියන්නේ ඕකයි. අවිද්‍යා බිත්තර කටුව කියලා කියන්නේ ඔය සලායතනයයි. සලායතන නිරෝධය තමයි ලෝකෝත්තර වීම. බිත්තර කටුව බිඳගෙන ඉියට එයිමා කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අර තමන් වහන්සේ පළවෙනි කුකුල්පැටියා කියලා ප්‍රකාශ කළේ. සමහරවිට මේ පින්න තුන හිතන්න පුළුවන් අපි බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරන්න කුකුල්පැටියා කියලා කිව්වයි කියලා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් කෙනෙක් හැටියට ඒ උත්පත්ති ලැබීම නෙවෙයි මෙතන කියන්නේ සම්පෝධි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කුකුල් පැටියා වගේ අර අවිද්‍යා බිත්තර කටුව බින්දේ සලායතන බිත්තර කටුව බින්දගෙන එළියට ආවේ. ඉතින් අන්නේ ඒ කතන්තරේ ඒකත් වටිනා සූත්‍රයක් නිසා අතුරු කතාවල් හුඟක් ඉන්න එන නමුත් අපි කෙටියෙන් කියමු. ඒක ඒ බුද්ධ වචනේ වශයෙන්ම සඳහන් වෙන්නේ වේරංජ සූත්‍රයේ. වීරංජ කියන බ්‍රාහ්මණයා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අප්‍රසාදයක් ඇති කරගෙන බමුණන්ට නිග්‍රහ කරනවා කියලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ නිග්‍රහ වෙන වචන රාශියක් කිය උච්ඡේදවාදී කිය අපගබ්බෝ යাদী නොයිකුත් ඒ කාලේ විහරුන් නරක වචන ගොඩක් බුදුරජාණන් වහන්සේට එදුවා. බුදුරජාණන් වහන්සේ එක එකක් අරගෙන ඒක ධර්මානුකූලව පෙන්වලා ඔව් මම එහෙම අවි කියන එක තමයි. නමුත් මෙන්න මේ අර්ථයෙන් කියලා අන්තිමට බ්‍රාහ්මණයාට ශ්‍රද්ධාව ඇති වෙන බුදුන් සරණ යන තත්වයකට ගෙන යනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා බමුණට කියනවා දැන් බමුණ මේ පින්නතුන් හොඳට දන්න කතන්තරයක් නේ මේක. ඔය විශේෂයෙන්ම කුකුලන් ගැන එහෙම දන්න ඒ කිකිලියක් සමහර විට ඔය බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් හෝ රකින්නවා. එහෙම එකලා යොන්නාම යම්කිසි කුකුල් පැටියෙක් නියතුඩින් හරි පාතුඩින් හරි ඒ බිත්තර කටුව බිඳගෙන එළියට ආවොත් බමුණ ඒ කුකුල් පැටවට කියන්නේ ජ්‍යෙෂ්ඨ කියලා නේද? ප්‍රධානයා කියලා නේද? ශ්‍රේෂ්ඨයා කියලා නේද? ඔව් එහෙම තමයි කියන්නේ. අන්න ඒ වගේ තමයි මමත් මේ අවිද්‍යාව නැමැති බිත්තර කටුවේ හිරවෙලා ඉන්න ලෝකයේ ආතරේ මම තමයි පළමුවෙන්ම ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ වශයෙන් ඒ බිත්තර කටුව බිඳගෙන ආවේ. ඒකෝට බිත්තර කටුව බිඳගෙන ආවේ සම්බෝධි අවස්ථාවේ. ඒකෝට නිවන කියලා කියන්නේ සලායත නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි. මෙලොවම ලැබෙන ප්‍රත්‍යක්ෂයයි. ඒකෝට සලායතනය තුලනන් ලෝකයේ තිබෙන්නේ සලායතන තුලනම් ඔක්කොම මේ පින්නතුන්ගේ ওই උපකරණ වලින් දික් කරලා ඒ අතර මේ අතර විහිදුවන මේ සම්බන්ධකම් අසුරවල් තිබෙන්නේ ওই දැන් තියෙන උපකරණ හැම එකක්ම හැම අනුදක්ණයක්ම දුරදක්ණයක්ම එක කොනක ඇහක් තිබේ. ඔය මේ කාලිය යොදන ඔයිකුත් උපකරණ වල එක කොනක කණක් තිබේ. ඒ විදිහට මේ හැම එකක්ම සලායතනට සලායතනීම සම්බන්ධීකරණ ඒක දිග්ගැසීමක් පමණයි. ඒක තුලයි හිරවෙලා ඉන්නේ. එතකොට විද්‍යාව හිරවෙලා ඉන්නෙත් ඒකයි. ඒකයි අපි කිව්වේ. විතර කටුවේ හිරවෙලා ඉන්න අය හුඟක් ඉන්නවා. මේ සත්‍ය ඇත්ත වශයෙන්ම ලෝකයාට විශේෂයෙන්ම බටහිර ලෝකයාට අපිට දෙන්න පුළුවන් කමක් තියෙනවනම් ධර්මයේ ගැඹුරු දෙයක් හැටියට පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුර නිවන පිළිබඳ මේ කාරණය ඒ වටිනා මුල රාශියක් මේ වාතුල හිරවෙලා ඉන්න කුකුල් පැටව කීප දෙනෙක් හරි විතර කටුව බින්දගෙන එළියට එන්න උත්සාහ කරයි. කොහොමද විතර කටුව බින්දින්නේ? අන්න ඊළඟට ඒකට අදාළව තමයි මේ කෙටියෙන් ගත්තොත් ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියાવી. තවත් විදියකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා. තවත් ගැඹුරින් බලනවා නම් ත්‍රිලක්ෂණය වැඩි වීම අනිත්‍ය දුක්ඛනා. ඒකත් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල මේ සලායතන නිතර වීම සඳහා යොදන විදර්ශනාව ප්‍රබලන්දමින් යොදලා තිබෙනවා. අර ඒකොට මේ ඇස මේවා නිත්‍ය හැටියට ගැනීම තුලිනුයි. ඒවා පිළිබඳව ඡන්දය ඇතිකර ගැනීම තුලිනුයි. ඡන්දය ඇති වෙන්නේ නිත්‍ය වශයෙන් ගැනීමෙන්. දැන් අර කිව්වනේ ඒවා තුල ඡන්දය තිබීම තමයි මේක ඇතුලේ හිර වෙලා තිබීම. ඡන්ද නැති කිරීම, ඡන්දය නැති කිරීම. ඡන්ද කියලා කියන්නේ ආසාව, තණ්හාව. නැති කළ අවස්ථාවේ මේ නික්මීම තිබෙන්නේ. ඒ සඳහා උපකාර වෙන්නේ ත්‍රිලක්ෂණය වැඩි වීමයි. නිත්‍ය නිමිත්ත ඉවත් වෙලා අනිත්‍ය වශයෙන් දකින්න උත්සාහ කරන යෝනිසෝ මනසිකාර වශයෙන්. අන්න ඒක තමයි ඉතින් අර කුකුල් පැටියාගේ සුඩ හැටියට ගන්න තියෙන්නේ. නිරන්තරයෙන් සම්මර්ෂණය කරනවා අනිත්‍ය හැටියට. අනිත්‍ය නම් යමක් මිදෙන සුළු නම් වෙනස් වෙනව නම් අර පලෝක ධම්මං කියන එකේ බින්දෙනව නම් මහ කරදරයක් මේක මේක ප්‍රතිසංස්කරණය කර කර තියාගෙන ඉන්න එක දුකක්. ඊළඟට එහෙමනම් මේක මගේ වශයෙන් පවත්වන්න බැරි නම් කොහොමද මේක ආත්මය කියලා කියන්නේ? අනාත්මයි. ඔන්න බුදුරජාණන් වහන්සේ මහා මතුකල දුන ත්‍රිලක්ෂණිය උතෙන් එතන පිළිද දන්න ඕන. ත්‍රිලක්ෂණිය වැඩි වීම තුලින් තමයි ඔන්න එතකොට යම් අවස්ථාවක ඒක උග්‍ර වැඩුවාම අර කියාපු විදර්ශනා ඥාන තුලින් මේ පිටතර ගැටුව මේකගෙන එළියට එන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය සත්‍යයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තිබෙන්නේ. ඒ නමුත් බොහෝ දෙනා බයයි. ඒකම බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. මේ දුකම තමයි ලෝකය කියලා කියන්නේ. හරියට පියම්පත් දෙකක් එකකට එකක් වැසෙන්නා වගේ දුක තුලයි ලෝකය තිබෙන්නේ, ලෝකය තුලයි දුක තිබෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ සරල සමීකරණයක්. ලෝකය සමානයි දුකට. ඒකයි බුද්ධ වචනේ. අපි ඒක පිළිගන්නේ සූදානම් නැතත්. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේත් ඒකයි. සැකවින් ගත්තොත් ජාතිය, ජරා ආදී හැම එකක්ම දුක බව ඇත්ත. නමුත් අවසාන වශයෙන් මේ අල්ලගෙන ඉන්න ගොඩවල් පහම දුකක් කියලා කිව්වෙත් ඒකයි. ඒ අල්ලා ගැනීම පංච උපාදානස්කන්ධේ වශයෙන් හඳුන්වන අවස්ථාවලුත් තිබෙනවා. මේ සලායතනය එදිනදා ප්‍රත්‍යක්ෂ මේ ආයතන හය තුලට එන අරමුණු හාති වෙන ඒවාට තිබෙන ඇල්ම ඒවායින් ඒවා ආශ්‍රයෙන් ඇති කරගන්න ඒ ප්‍රපංච ආදී නිසා තමයි ඔන්න ලෝකයක් තිබෙන්නේ. ඉතින් මේ හැම එකක්ම විද්‍යාවෙන් කෙලවරට ගියත් ඔතනම තමයි තියෙන්නේ. ඉතින් අර සමිද්ධිය ආදී සූත්‍ර වලින් අපට පේනවා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ සලායතන බින්දෙන ස්වභාවය. නිරන්තරයෙන් මෙනෙහි කරන කෙනාට ටිකෙන් ටික මේ ගැන විනාට ඒ තුලින් එන්නේ විරාගය. ඒ ගැන නොයල්ම නිබ්බිදා කියලා කියනවා. නිබ්බිදා නොයල්ම ඒ තුලින් ඊනාට නික්මෙන අවස්ථාවට උපකාර වෙන එකට විමුක්ඛ මුක නමිනුත් හඳුන්වන විමුක්ඛය හැටින් දක්වනවා. මේ පින්නතුන් අහලක් තියෙනවා. ඒ භාවනා කරන පින්නතුන් අර නිත්‍ය නිමිත්ත අනිත්‍ය වශයෙන් දැකීමේ අන්තිම කෙළවර තමයි අනිමිත්ත. නිමිත්තක් එන්නේ නැහැ හිතට. නිමිත්තක් ගන්න බැරි තරමට මේකේ අනිත්‍යතාව පේනවා. බිඳි බිඳි යන ස්වභාවයේ තරම් උග්‍රව හැටියට පේනවනේ. එතකොට ඒ වෙලාවේ නිමිත්තක් ගන්න බෑ හිතට. අනිමිත්ත. එතකොට එහෙම නිමිත්තක් ගන්නේ නැති එකේ රඳන්න බෑනේ. පණිදි කියලා කියන්නේ ප්‍රාර්ථනාව පිහිටුවා ගැනීම. ප්‍රාර්ථනාව පිහිටුවා ගන්න තැනක් නැහැ. අපණිහිත. ඉතින් අර අනිත්‍යතාව වැඩිම තුලින් ත්‍රිලක්ෂණයට සම්බන්ධව කරලා ගත්තොත් අනිත්‍යතාව වැඩිීමේ කෙලවර තමයි අනිමිත්ත විමුක්ඛය. දුක්ඛ සංඥා වැඩිම තුලින් අවසානෙන්නේ අපණිහිත. ප්‍රනිදියක් නැහැ, ආසාවක් නැහැ, එපාකමක් කියන්නේ ආසාවක් නැහැ. ඊළඟට අනාත්ම සංඥාව ප්‍රඥාවන්තින් මේක අනාත්ම හැටියට තේරුම් ගත්තොත් මෙතන මමයි මාගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා. අන්න ඒක වැඩිීමේ අවසාන අවස්ථාව ශුන්්‍යත ශුන්්‍ය වශයෙන් වැටෙනවා. මම මාගේ කියලා ගන්න දෙයක් නැහැ. එතකොට ඔන්න ඔය ත්‍රිලක්ෂණය වැඩිීමෙනුයි මේ සලායතන ලෝකයෙන් එතර වීම තිබෙන්නේ. නමුත් මෙන්න මේ ලෝක නිරෝධය. දැන් මේ ලෝක නිරෝධය කියන කතාව තවත් ආකාරකින් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශකෙක් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් හැටියට ගුරුවරයෙක් හැටියට ඉදිරිපත් කරපු ආකාරය මහා ආශ්චර්යවත්. මේ කාලේ ගුරුවරුන්ටත් මුගත දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා. උන්වහන්සේ සමහර ධර්ම කාරණා ගැඹුරු ධර්ම කාරණා ඉදිරිපත් කරපු ආකාරය. එක් අවස්ථාවක උන්වහන්සේ මහා මේ සංඝයා වහන්සේලා මැද ඉඳගෙන දේශනාවක් කියනවා. කාගේ ප්‍රශ්නෙකට පිළිතුරු හැටියට නෙවෙයි. මහණෙනි මම කියනවා ගමන් කරලා ලෝකයේ කෙළවරකට පැමිණෙන්න බැහැ කියලා. ඒ වගේම මම කියනවා ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කරන්නත් බැහැ කියලා. පරස්පර විරෝධී කියමන. එකක් මතක තියාගන්න. එතකොට ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මම කියනවා ලෝකයේ ගමන් කිරීමෙන් ලෝකයේ කෙළවරකට පැමිණිය නොහැකි කියලා. ඊළඟට කියනවා නමුත් ලෝකයේ කෙළවරකට නොපැමිණ දුක් කෙලවර කිරීමකුත් නැත කියලා. ඕක කියලා බුදුරජාණන් වහන්සේ ඒක විග්‍රහ කරන්න කියන නැගිටලා විහාරයට වැඩම කළා. ඉතින් කොහොමද වැඩේ? අර සංඝයා වහන්සේලාට ඉතින් කර කියා ගන්න දෙයක් නැතුව ඊළඟට වටපිට බලනකොට ඔන්න ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් වර්ණනා කළා තියෙනවා. අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාත් බොහොම ගරු කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නිතර ඇසුරු කරන නිසා අපි ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන්වත් අහගන්න ඕන කියලා ආයි බුදුරජාණන් වහන්සේට කරදර නොකර ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට වැඩලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ පාඨයේ අදහස මොකද්ද කියලා ඇහුවා. මොනිට ආනන්ද ස්වාමීන් වහන්සේත් ඇයි ඒ අවස්ථාවෙනේ අහන්න තිබුණේ මේ මං වගේ කෙනෙක් ළඟට ඕක මොකට දෙන්නේ කියලා ටිකක් අදිමදි කරලා නමුත් ඔන්න උත්තරය දුන්නා. ඇවත්නි ලෝකය යමකින් ලෝකය පිළිබඳව සංඥාවක් හැඳිනීමක් ඇති වෙයිද යමකින් ලෝකය පිළිබඳව මානයක් මැනීමක් වෙයිද ඒකයි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය කියලා කියන්නේ. යමකින් ලෝකය පිළිබඳ සංඥාවක් ඇති කරගනීද යමකින් ලෝකය මනීද ඒකටයි මේ ආර්ය ව්‍යවහාරයට අනුව අනාර සුවිශේෂ නිර්වචනය සුවිශේෂ හැඳින්වීමට ශාසනික හැඳින්වීමට අනුව ලෝකය කියලා කියන්නේ ඒකටයි. ඊළඟට ඒක භූමකින්ද ලෝකය මනී ඇසින් කණෙන් නැහැෙන් දිවෙන් කයෙන් මනී ඔයින්නර මනින එකක් නෑ. ඉතින් අන්නේ මනින ඒවයි ඕකයි ඉතින් යන්නේ ඒ විවරණය දුන්නා. ඒ විවරණය අපස්සේ බුදුරජාණන් වහන්සේත් අනුමත කළා. ඉතින් අන්නේ ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන්. එතන බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරේ මේ ලෝකය ලෝකයේ නැතර වීම කතාව එහෙන් පිටිම සලායතන හා සම්බන්ධ බව ලෝකයක් සලායතනයක් පිළිබඳ ඒ සම්බන්ධතාව තවදුරටත් පැහැදිලි වෙනවා. මේ පින්නතුන්ට කලින් අවස්ථාවලත් අපි ප්‍රකාශ කළ තියෙනවා ඒ කොතකුත් සමාහයට කියවලත් ඇති ඔය රෝහිතස්ස සූත්‍රය කියන සූත්‍රයේ ඒකත් අතිවිශේෂ සූත්‍රයක් හැටියට බුද්ධ වචනයක් හැටියට කවුරු උගතුන් පවා සලකන එකක් මහා පුදුම දේශනාවක් මම ප්‍රකාශ කරනවා. මේ ලෝකය ගැනයි මේ එතෙන් බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. සංඥාවත් මනසත් සහිත බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව තුළම මම ලෝකයක් ලෝකේ හට ගැන්මත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධයට යන මාර්ගයත් පෙන්වාලන්නේ. මේ බඹයක් පමණ වූ සංඥාවත් මනසත් ඇති මේ ශරීරය තුළම මේ ශරීර කූඩුව තුළම කලේබරය කියන වචනේ යොදන අපි නම් මේ කාලේ මෘත කලේබරය ගැන කියන්නේ. මෙතන ඒ ටික අහකර හැටිය මෘත කලේබරයක්ම තමයි. නිකම් මලගඳක්. නමුත් සංඥාවත් මනසත් සහිත එතන විශේෂයි. සංඥාවත් මනසත් සහිත මේ ජීවමාන සය තුළම තමයි ලෝකයක් තියෙන්නේ. ලෝකේ හටගැන්ම තියෙන්නේ. ලෝක නිරෝධය තියෙන්නේ එතනයි. වෙන ලෝකයක නෙවෙයි, වෙන තැනක නෙවෙයි. ටිකට ටිකට මාර්ගය තියෙන්නේ එතනයි. ඒ දේශනාව තමයි ඇත්ත වශයෙන් මේ යුගයට ඉතාමත්ම ඔය අර කියාපු විද්‍යාවේ ගිහිල්ලා හිර වෙච්ච කට්ටියට හොඳම අවස්ථාව මේ බුද්ධ වචනය තේරුම් ගැනීමට ඇති අවස්ථාව. මොකද මේ පින්නතුන් කොතිකුත් අහලත් ඇති දැන් ඇතැම් අය මේ විද්‍යා පැත්තෙන් එහෙම ඉගෙන කියා ගන්න අය බටහිර ලෝකයේ වටිනා මූල රාශියක් දැන් ගිහිලා හිර වෙලා ඉන්නේ භෞතික විද්‍යාව ඔස්සේ ගිහිල්ලා අර ක්වොන්ටම් භෞතිකය කියලා කියන ඔය නවීන විද්‍යා. නමුත් ඒ හැම එකටම ඒගොල්ලෝ ගිහිල්ලා තේරුම් ගන්නවා අන්තිමට මේ දෘෂ්ටි කෝණයකින් තොරව ලෝකයක් නැහැ කියලා. අන්න එතෙන්ටයි එතකොට මේ ධර්මයේ ඉන්නේ. දෘෂ්ටි කෝණයකින් තොරව ලෝකයක් නැහැ කියන ඒක පිළිගන්න වුන් සූදානම් නැහැ. ඒක නිසා වුන් තව තවත් සොයනවා. නමුත් ඔවුන්ගේ ඒ පරිේශන පරමාණුව කියන එක සොයන්න යන මේ ඒකයි තත් සත්‍යය සොයන්න යන ඒ සෙවිල්ල නිෂ්ඵල වෙනවා. මොකද මේ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේට කලින් මේක කියලා තියෙනවා. යම් කිසි දෘෂ්ටි කෝණයක් ඇතුවයි ලෝකයක් ඇති වෙන්නේ. ඉතින් ඒ අස්මි කියලා මාණය ගත්ත අස්මි මාණය කියලා කියන්නේ ඒකයි. ගෙමි කියලා මාණය ගත්තු තැනයි සත්වයෙක් පිළිබඳ ඒ සංකල්පයක් ඇති තැනයි සත්වයාට අදාළ සලායතනෙන් තමයි ලෝකයක් ඇති වෙන්නේ. දැන් අපි අපිට වෙලා තියෙන්නේ අපි මිනිස්සුන් උනාට පස්සේ අපි අනිත් ලෝකය ගැන තැකීමක් නැහැ. තිරිසන් ලෝකය ගැන තැකීමක් නැහැ. ඒ අය සමහර විට අපේ ජීවිතයට උපකාර කරගන්න අය හැටියට සතුන් ගැන හිතනවා. නමුත් එක එක සතාට අදාළ ලෝකයක් තිබෙනවා. කූඹියගේ ලෝකය අපිට තේරුම් ගන්න බෑ. අනිත් මේ සත්තුන්ගේ ලෝකයක් තේරුම් ගන්න බෑ. ඒක කාට අදාළ? අපුණත් ඒ ගිහිල්ලා ඒවයි උපන්නට පස්සේ අපි ඉන්නේ අමුතුම ලෝකයක. ඔය කියාපු විද්‍යාව ගැන මහා පරිශ්‍රණය කරන අය හෝ මයම් කිසි අකුසල කර්මයකින් ගිහිල්ලා අපි හිතුව බල්ලෙක් කුකුලෙක් මොකෙක් හරි සතෙක් වුණයි කියලා. එතකොට ක්වොන්ටම් භෞතිකය නෙමෙයි තියෙන්නේ. එතකොට ඉතින් කුණු කන්දල් කතා ඉන්න වෙනවා. මේ සලායතනෙ තුලයි ලෝකය තියෙන්නේ. ඇසට එන රූප, කනට එන ශබ්ද, ඒවාට දක්වන ප්‍රතිචාරය අනුව අපිට හිතා ගන්න පුළුවන්. අපි කන කෑම නෙවෙයි අනිත් ඌරන් ආදීන අය කන්නේ. ඉතින් ඒ වගේ ඒ සතුන්ට අපට පෙනෙන අපට දැනෙන ගඳ ඒ අයට සුවඳක්. ඌරට සුවඳක්. අපට ගඳේ කියන එක. ඉතින් අන්න එහෙම හිතා ගන්න තියෙන්නේ. නමුත් අපි ලෝකය ඇතුළ තියෙනවා එකට අපි කියමු මානවාභිමානය කියලා. මානවාභිමානය කියලා එක්තරා මානයක් ඇති කර ගන්නෝ ලෝකය තමන්ට අයිති කර ගන්නවා. මේක තමයි ලෝකය. මේක කෙලවර අපි සොයාගෙන යන්න ඕනේ. ඉතින් මේකට කෝටි ගණන් වියදම් කරගෙන නොයෙකුත් වාහන යොදාගෙන යනවා ඒත් බිත්තර කටුව ඇතුළෙමයි. ඔය ඔක්කොම යන ඔය අභ්‍යවකාශ තරණය කළා කියලා හිතන එක භව තරණයක් නෙවෙයි. ඒක ඒ ගිහිල්ලා බිත්තර කටුවේ ආය කොනක හැවි ඇවිලා ආයි වැටෙනවා. සක්වල කෙලවරට ගියා. එතකොට මෙන්න මේ අවිද්‍යා බිත්තර කටුව කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් අන්න අර සලායතනියමයි. එතකොට මේ සලායතනිය තුලයි මේ ඔක්කොම ප්‍රශ්න තිබෙන්නේ. ඒක තුල වෙහෙසටපත් වෙනවා කියලා ඒකයි. සලායතන අල්ල ගැනීම තුලින් සලායතන ලොකුවට ගැනීම තුලින් නමුත් අන්න බුද්ධ වචනේ අනුව අපි තේරුම් ගත්තනම් මෙතන නිත්‍ය සංඥාවක් පවතින හැටියක් නැහැ. ඇසත් අනිත් වෙනන් නිරන්තරයෙන්ම බිඳි බිඳි යනවා නම් ඒ විදිය සූත්‍රයක් අපි කලින් අවස්ථාවල පෙන්නලා තියෙන බුද්ධ වචනේ හැටියට භාවනාමය වශයෙන් මේවා චල කියන වචනේ වදිනවා. චලංචේව බයංච විපරිණාමි ධම්මෝ. මේවා නිතරම සැලිසැලී තියෙන්නේ වෙන වෙනස් වෙවි අන්‍යතා භාවයකට පත් වෙමින් තිබෙන දේවල්. ඒවා නොපෙනෙනව පමණයි. අපි ගත්තු ඒ භ්‍රාන්තිය උඩ, වැරදි හැඟීම උඩ, ආත්ම සංඥා උඩ, සත්කාය දෘෂ්ටිය උඩ. සත්කාය කියලා කියන්නේ මේ සමූහයම තියෙනවා කියලා ගන්නවා. ඉතින් ඒක නිසා අපිට අර කාරණා ගැන අන්ධයි. ඒ අන්ධභාවය තුළ ඉතින් හිතනවා මේක තමයි කෙලවර කියලා. නමුත් අන්න බිත්තර කටුව බින්ද අවස්ථාවටයි තීරෙන්නේ. බිත්තර කටුව බින්ද කියලා කියන්නේ දැන් අරවා ඔක්කොම වෙහෙසක් නම් දුකක් නම් විමුක්තිය ආයතන කියන්නේ. 아무ත ලෝකයක් නෙවෙයි වෙන ගිහිල්ලා. ඉතින් ඒකයි අපි කිව්වේ දැන් මේ කෙනෙක් මරුණාම ඒකට මේ පින්නතුන් යොදන වචනේ අවමංගුලනේ. ඇයි බුද්ධ පරිනිර්වාණය මඟුලක් උනේ? දැන් අපි කිව්වනේ කලින් මේ පින්නතුණුත් යොදනවා තේ මඟුල් දවස කියලා. දැන් සම්බෝධිය මෞකුසෙන් එළියට එම තමයි උත්පත්තිය. සම්බෝධිය කියලා කියන්නේ අන්න අවිද්‍යා බිත්තර කටුවෙන් එළියට ඇවිල්ලා ඒක ප්‍රත්‍යක්ෂයක් හැටි. දිත්තේව ධම්මේ දිටු දැමිය එහෙම ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ආයි සැකයක් නැහැ. ඊළඟට එතනින්ද තියෙන කතාව ඊටාත්ම ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පින්න ලෝකේ හිතෝ ලෝකේන අනුපලිට්තෝ ලෝකේ ඉන්නේ. ඒකේ ප්‍රත්‍යක්ෂය තිබෙනවා. ඒක තමයි අවන්තිම පරිනිර්වාණ අවස්ථාවේ ඒකමතු වෙලා. එතකොට ජීවිතය මේ ශරීරය ජීවත් වෙන අවස්ථාවේදීම අමෘතත්වය පරිභෝග කළා නම් රහතන් වහන්සේලා ඒ අරහත් ඵල සමාපත්තිය අවස්ථාව ඉන්නවා කියලා කියන්නේ මේ ලෝකේන දුක්ඛම් කටළු වලින් මොහොතකට හෝ ඒ අවස්ථාවේ බේරිලා එවයින් මේ සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි. ඒ සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය භුක්ති විඳින අවස්ථාව ඒක දක්වන්නයි මේ නිවන දිවයිනක් ලෙනක් සරණක් පරායනක් ආදී වචන වලින් විග්‍රහ කරලා තියෙන්නේ. 아무ත ලෝකයක තියෙන එකක් නෙමෙයි මෙතන. ඒකෝට ඒ ප්‍රත්‍යක්ෂ විඳපු අවස්ථාවල් බුදුරජාණන් වහන්සේලා අනිකුත් ශානාවේ අර ඒ ඵල සමාපත්තිය අවස්ථාවේ ලෝකයෙන් වෙන් වෙලා. ඒකෝට ඒ අර ඔක්කොම පංච උපාදානස්කන්ධය අත්හැරපු විමුක්ති අවස්ථාවයි. ඒක කියන්නේ ප්‍රඥාව තුලින්. ඒකෝට මේ ඒක ප්‍රඥාවට අදාළ මූලික කාරණේ හැම සත්වයා තුලම තිබෙනවා මානසිකාරය. ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරය හැටියට යෙදීම තුලින් තමයි එතකොට මේ විමුක්තිය කරා යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බොහෝ අවස්ථාවල් වල දැන් කීප අවස්ථාවක එක කියන්න සිද්ධ වුණා. ඒ ගන්න මාතෘකාව අනුව මේ පින්නතුන්ට ඔය විඥානයත් නාම රූපයත් අතර කතාව දැන් මේ හැම දිනෙකම හිර වෙලා තියෙන විඥාන මායාව තුලයි. ඒකට මායාවක් කියලා කියන්නේ මොකද? නාමයත් රූපයත් මැදින් තිබෙන්නේ විඥානයයි. දැන් නාම රූප කියන වචනය ගැන අපි බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරලා තිබෙනවා. නාමය කියන්නේ නැමීමක් නෙවෙයි. ඔය ධර්මයේ දක්වන හැටියට බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ගත්තොත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනාව අනුව යන සංඥාව, ඒ අනුව ඇති කරගන්න චේතනාව, චේතනාවට අරමුණු වන ස්පර්ශය, ඒකට අවසාන වශයෙන් තියෙන මනසිකාර මෙනෙහි කිරීම යනවා. එතකොට ඔය නාම ධර්ම දැන් ලෝකයේ යමක් හඳුනගන්නේ පොදුවට අපේ අදහස් උමාරු කරන්න ඕන නිසා අපි වචන යොදනවා. නමුත් ඒ වචන යෙදූ හැම අවස්ථාවකම ඒ අහන කෙනාට තමන්ට හා සමානම හැඟීමක් එන්නේ නැහැනේ. අපි නිදර්ශනයකට කියමු. ඔන්න යම් කිසි කෙනෙක් ගඟක වැටිලා යන්තම් බේරුණා. මේක නිදර්ශනයක් පමණයි. එහෙම කෙනෙකුට අපි ගඟ කියලා කියනකොට හිත ඇතුලේ ඉන්නේ අන්න අර පරණ ගඟ හා සම්බන්ධයේ මතකයක් එක්ක බහෙකුත් වෙන්න පුළුවන් සමානට. අන්න ඒ වගේ ඒ වචනයක් තුල සම්පූර්ණ අදහස අපට කෙනෙකුට දෙන්න බෑ. එතකොට ඒ දෙන හඳුනගත්තේ මොනවයින්ද? අන්නර වේදනා, සංඥා, චේතනා, පස්ස මානසිකාර. ඊටාත්ම සුවිශේෂ පෞද්ගලික හැඟීම ඒකයි. පොදු හැඟීම සම්මුතියක්. ඒක ඉතින් පලාත්බදව රටවල් අතර ඒ අදහස මාරු කර ගැනීමට ඇති කරගන්න එක. දැන් වෙලා තියෙන්නේ ඒ ඇති කරගත්ත සම්මුතිය තුල ලෝකයා හිර වෙලා පරමාර්ථය අමතක කරනවා. පරමාර්ථය එන්න බුදුරජාණන් මතු කළ දුන්නේ නාම රූප ධර්මය තුලින්. මේ විඥාණයත් නාම රූපයත් අතර නිරන්තරයෙන්ම තිබෙනවා සම්බන්ධතාවක්, මහ පුදුම සම්බන්ධතාවක්, මුව ලෝක යා මුලා කරවන එකට නිදර්ශන අපි කොතිකුත් දුන්නා මතක් කරන එක විතරයි මේ පින්නතුන්ට තිබෙන්නේ දැන් අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ කතාව අපි නිතර කියලා තියෙනවා එතකොට බල්ලා හිතන්නේ බල්ලට ඒක පේනින්නේ අර වතුරේ තියෙන පිළිඹු කරන ස්වභාවය වතුරේ තියෙන පිළිඹු කරන ස්වභාවය නිසා ඒ දණ්ඩ උඩ යන බල්ලට පේනවා යම් කිසි බල්ලෙක් ඉන්නවා වගේ ඌ ඒක වෙන බල්ලෙක් කියලා ඉතින් ඊළඟට ඒකට යම් ප්‍රතිචාරයක් දක්වනවා යන්නේ ඒ වගේ මේ විඥානයේ තිබෙනවා විඥානය මැදින් ඉන්න නිසා නාමයක් රූපයක් අතර මේ රැවටෙන ස්වභාවයක් බල්ලා හිතන්නේ පෙනෙන නිසා බලනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම බලන නිසායි පෙනෙන්නේ. එතකොට බලන නිසායි පෙනෙන්නේ කිව්ව අන්න මානසිකාර කතාවට එන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා අන්න බුද්ධ වචනේ තියෙන්නේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා හැම එකකටම මුල ඡන්දයයි. දැන් අර විද්‍යාඥයින් ඉන්න අච්චර හරදර මැද්දේ තව තවත් ඒවා සොයන්නේ මොකද? අර සමහර වෙලාවට අපි අර කලින් අවස්ථාවකත් කිව්වේ මේ කාලකන්ණි ක්වොන්ටම් පිම්ම කියලා හැම කියන්නේ අරද ගණනක් හදන්න ගිහිල්ලා බැරි වෙනකොට අන්තිමට පෑන ගහලා දාන ඕනි සමහර අන්නේ වගේ ඒ අයට දැන් කර කියාගෙන යන දෙයක් නැතුව බුද්ධ වචනය කියන්නේ දැනීමක් නැතිව මේක කරලා කරන්න කවදාවත් කරලා ඉවර කරන්න බැරි දෙයක් බුද්ධ වචනේ බුදු දානහස් පෙන්නලා තියෙනවා දෘෂ්ටි කෝණයකින් තොරව ලෝකයක් නැහැ කියලා දෘෂ්ටි කෝණයකින් තොර ලෝකයක් සොයන්න මෙයා පෙළඹෙන්නේ එතකොට රූප ධර්මයේ ආකාරයෙන්ම යථා වශයෙන් හඳුන ගන්නත් බෑ ඉතින් නාම රූප කියන වචනය තුල තිබෙන්නේ එකයි නාමය කියන්නේ රූපය කියලා කියන්නේ එතන නමට රූපයක් නාමය කියලා කියන්නේ නාම ස්වરૂපයක් අද දැන් කිව්වනේ අර නියම සම්මුතිය නෙවෙයි ඒක තම තමන්ට පෞද්ගලික වූ නාම නමක් වගේ දෙයක් නාම ස්වરૂපයක් ඒක තමයි වේදනා සංඥා ආදී වශයෙන් දැක්වේ එතකොට නාම මාත්‍ර රූපයක් කියලා කිව්වේ මොකද්ද අන්න අර බුදුරජාණන් වහන්සේ රූපය ගැන කියනකොට නිතරම මතක් කරන්නේ මහා භූත ධර්ම හතරක් තිබෙනවා එකිනෙක සම්බන්ධ වෙලා යන පඨවි ආපෝ තේජෝ වායෝ නම් ඒවා මිශ්‍ර වෙලා ඒවායේ අධික භාවය අනුව අවස්ථානුකූලව ඒවායේ තද ගතිය උණුසුම් ගතිය ආදී වශයෙන් ඒත් නාම ධර්ම තුලින්ම ඒව හඳුනා ගන්න. එතකොට නාම ධර්ම තුලින් හඳුනා ගන්න මහා භූත ධර්මයන් පිළිබඳව ඇති කර ගන්න රූප සංඥාව. ඊයින් පිට යන්න දෙයක් නැහැ. තනිකර රූපය හඳුනා ගන්න බෑ. එතකොට අන්න ආයිත් එන්නේ විඥාණයට අරමුණු නාම රූපයමයි. ඒ මිසක් රූපය තනිව තනිකර හඳුනා ගන්න බෑ. ඕක තේරෙන්නේ නැහැ ඉතින් ඒ ටික තමයි අපි අර නාසිසස් කතාවේ මේකටත් අපි මේ කලින් අවස්ථාවල කිව්වේ ඒ නාසිසස් තරුණයා තමන්ගේ මූණ දකිනකොට වේදවගණක් කියලා හිතනවා වගේ තමයි සාමාන්‍ය ලෝකයා අවට ලෝකය දැකලා ආත්ම සංඥාව ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේ දක්වන මේ ලෝකයා තුල තියෙන ආත්ම සංඥාව තනිකර මුලාවක් මමය මාගේ කියලා ගන්න හැම එක මුලාවක් කියලා මේ සක්කාය දිට්ඨිය නමුත් අන්න ඒක ඒකෙත් තන තමයි අවිද්‍යාව තියෙන්නේ ඒක නිසා නිත්‍ය සංඥාව ඇති කරගන්නවා ඒක අල්ලගෙන ඉඳීම නිසා එතෙන්ටත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන ප්‍රකාශ කරන අවස්ථාවේ පුදුම උපමාවක් දෙනවා මේ පින්නතුන්ට හිතාගන්න මේ වතුන්ට පමණක් නෙවෙයි මේ අනිත් සතෙකුට උනත් හිතාගන්න පුළුවන් උපමාවක් බුදුරජාණන් වහන්සේ දෙනවා උපමාවක් යම්සේ කණුවක දම්වැලකින් බැඳපු බල්ලෙක් ඒ කණුව වටා ඇවිදින අතරේ එයා ඉඳගන්නේ කණුව ළඟමයි හිටගන්නේත් කණුව ළඟමයි ඇවිදින්නෙත් කණුව ආශ්‍රය කරගෙනමයි ලගින්නෙත් කණුව ළඟමයි මොකද කණුවෙන් එහාට යන්න බෑ අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය කියලා අල්ලගත්තු කෙනාට සක්කාය දෘෂ්ටි අල්ලගත්තු කෙනාට මේ පංච උපාදානස්කන්ධය අරගෙන මේ ගොඩවල් පහ යන තැන උස්සගෙන යන්නේ අත් වශයෙන් ගොඩවල් පහ කියලා කිව්වට අන්න අර මානසිකාරයෙන් මතුවෙනකොට පේනවා මේක මේ හිතෙන්ම හදාගත්තු බරක් බව ඒ මොහොතට පැන නගින්නේ නාම රූප ධර්ම පමණයි නමුත් අර නොබැලුවත් තියෙනවා කියලා අර බල්ලා හිතන්නා වගේ වතුරේ එක නොබැලුවත් ඒක තියෙනවා කියලා හිතන්නා වගේ සත්‍ය දෘෂ්ටියෙන් බඳින ලෝකයට හිතා ගන්න බෑ. ඔහොම කිව්වොත් කියාවියයි අර අපි නොබැලුවට ඕක තියන්නේ නැති වෙලා යනවද? ඒක නැති වෙලා යනවද? නමුත් ඔහු දුටුවේ මොකද්ද? ඔහු දුටුවේ මොකද්ද? දුටුව පමණයි දුටුවේ. අපි හිතන්නේ අපි යමක් දැක්කා කියලා දෙයක් දැක්කා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙයක් නෙවෙයි දැක්කේ. දැකේ දුටුව එතකොට ඇසුනේ මොකද්ද? සින්දුව නෙමෙයි. ඇසුන. අනිත් ඒවත් එහෙම. ඊළඟට අනිත් ඉන්ද්‍රියන් ගැන තියෙන්නේ මොකද්ද? දැනුන. ඊළඟට හිතුවේ මොකද්ද? හිතවිලි ගැන. ඒකත් සිතුන එච්චරයි තියෙන්නේ. ඉතින් එතකොට බුද්ධ වචනය අනුව ඇත්ත වශයෙන් තියෙන්නේ දුටුවයි, ඇසුණයි, දැනුණයි, සිතුණයි. ඉන් එහාට යන එක ප්‍රපංචයක්. උකයි මේ ධර්මයේ ගැඹුරම එක. ඒකාර අපි වචන වශයෙන් කිව්වට අන්න ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා අර මානසිකාර්යය යෙදලා කොට මේ ආරම නාම ධර්ම තුලින්ම බුදුරජාණන් වහන්සේ හෙළි කළ දෙනවා යම් අවස්ථාවක තමගේ විමුක්තියට උපකාර වන දේවල් විතර කටුවේ තුල ඉඳගෙනම නියතුඩ යොදලා ඒ විතර කටුව බිඳගන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව යෝනිසෝ මනසිකාර්යයද මනසිකාර්ය කියන එක නාම රූපේ ධර්මයන්ට අයිති එකක් ඒ මනසිකාර්ය අයෝනිසෝ වෙන්නත් පුළුවන් යෝනිසෝ වෙන්නත් පුළුවන් සාමාන්‍යයෙන් ලෝකයේ අතුල තියෙන අයෝනිසෝ අයෝනිසෝ කියලා කියන්නේ අනිත්‍ය දෙනිත්‍ය හැටියට සලකනවා දුක් සහිත දේ සැප හැටියට සලකනවා අසුභ දේ සුභ හැටියට සලකනවා අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා ඒ වගේ වැරදි විදියට ඒ ගන්න ඒ ගැන්ම එතකොට ඒ වෙනුවට අන්න බුද්ධ වචනට අනුව අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකීම ඒක දකින්න තව තවත් සියුම් වෙලා සියුම් මන්දමින් අර ග්‍රහණය වෙනුවට පරාමර්ශණය කියලා කියන අල්ල ගැනීම වෙනුවට දැඩිව ගැනීම වෙනුවට බුදුරජාණන් වහන්සේ දක්වනවා සම්මර්ෂණය කියලා දෙයක්. ඉතින් ඒක තමයි ඔය මේ පින්නතුන්ට ඔය අහලා තියෙන කොටිකුත් කවුරුත් වගේ අහලා තියෙන උපමාවනේ සංස්කාරස්කන්ධේ උපමා කරලා තියෙන්නේ. කෙහෙල් කන්දකට. දැන් කෙහෙල් කන්දේ හරයක් තියෙනවා කියලා හිතාගෙන අල්මරියක් ආදියක් කපුටුවක් හදාගන්න කියලා කපලා උඩිනුත් යටිනුත් කපලා කරගහගෙන යන මිනිහා ඒක බදාගෙන යනවා. නමුත් එතෙන්දීම ඒක කපලා ඉවරලා කල්පනාකාරීව මේක ඇත්ත වශයෙන්ම හරයක් තිබෙනවද කියලා දැනගන්න ඉස්සෙල්ලා ඒක පොත්තක් ගලවනවා. ගලවලා ඉන්නකොට හිමින් අත ගලවනකොට මෙන්න තව පොත්තක්. ඒකත් ගැලිවුවා. තව පොත්තක්. ඒක දැනගන්න නම් අන්න හිමින් අත ගන්න ඕන. සම්මර්ෂණය කියලා කියන්නේ මේ විදිහයක්. හිතෙන් අත ගෑම. සම්මර්ෂණය. ඒකට කියනවා සල්ලක්ෂණ කියලා විදර්ශන භාවනා කරන අය දහලා තියෙනවා. සල්ලක්ෂණ කියලා කියන සැලකීම. එහෙම නැත්නම් නුවණින් සලකා බැලීම. විදර්ශනා යෝගීන් එතකොට මේවා ග්‍රහණය කරන්නේ බුදුරජාණන් වහන්සේ දීපු මේ උපදේස අනුව කල්පනාකාරීව අර නිත්‍ය සංඥා ආදියට ඉද නොදී මේක හිමිහිට මෙනෙහි කරනවා මෙනෙහි කිරීම කියන ඔය වචනයයි වැඩියත් තේ දෙන්න එකට ඒ මෙනෙහි කිරීම කිව්වේ අර වැරදි විදියට නෙවෙයි අපි පහසුවට මෙනෙහි කිරීම කියලා කිව්වට එතන තේරුම් ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම එතකොට අර ඒකයි විදර්ශනා යෝගියයි මෙනෙහි කිරීම එන්නම සියුම් මන්දමින් ශීඝ්‍ර කිරීම තුලින් තේරුම් ගන්නවා මෙතන තියෙන සංස්කාර ගොඩක් සකස් කිරීම ගොඩක් එකක් ඇතුළේ එකක් වගේ තියෙන්නේ මේ නමුත් මෙතන හරයක් නැහැ අරටුවක් නැහැ අන්න ඒ අවබෝධය කියුණු වුණු අවස්ථාවේ નિરાයාසයෙන් මෙතන තමයි යථාභූත ඥානය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දැනගෙලින් එතකොට අර ඇත්ත ඇති හැටි දැනගන්න මේ කට්ටිය මුලාව තුලයි රැඳිලා ඉන්නේ මුලාව තුලයි අයෝනිසෝ මනසිකාරයෙන් යථාභූත වශයෙන් මේ தත්ත්වය දැනගන්න බෑ කිසිසේත් ඒ වෙනුවට අන්න බුදුරජාණන්ස් පෙන්නුම් කරන අර අභිදර්ශනාමයේ ප්‍රඥාව මතු කරගෙන යම් කෙනෙක් හරියාකාර මෙනෙහි කරනවා නම් ඒ අවස්ථාවේ අන්න ක්‍රමක්‍රමයෙන් පේනවා මේ පංච උපාදානස්කන්ධය. ඉතින් ඒක සඳහා පළවෙනි පියවර තමයි. අර සෝවාන් වුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨි බිඳුණායි කියන්නේ ඕකයි. අන්න අර බැඳලා හිටියේ කණුව. තවත් ඒක ඈතට යනවා අස්මිමාන කියලා කියනකොට. නමුත් අර ප්‍රධාන වශයෙන්ම ඒ අර ගැන්ම වැරදි ගැන්ම. මේක මේ රූප ආදිය අතීතයේ දැක්ක රූපත් වර්තමානයේ දකින රූපත් අනාගතයේ රූපත් මේ ඔක්කොම මමිය මාගේ කියලා ගැන්ම තුලින් අන්න අර උපාදානස්කන්ධ කියලා කියන්නේ මේ ගොඩවල් එකතු වෙනවා. ඉතින් මේක කරගහගෙන යනවා. නමුත් අන්න විදර්ශනාවේදී කරනකොට තේරෙනවා මේවා මෙනෙහි කරන මතුවෙන වාරයක් පාසා පමණයි මේක තියෙන්නේ. ඒ මතුවෙන වාරයක් පාසා අතීතය ගැන මෙනෙහි කරනකොට අපි දන්නේම නැතුව අතීතයේ ජීවත් වෙනවා. නමුත් මේක අතීතයයි කියලා එවිලම අඳුන ගත්තොත් ඒක එතනින් ඉවරයි. අනාගතය ගැන මෙනෙහි කරන අවස්ථාවල අපි ඒක ගැන තව නොයෙකුත් සැලසුම් හදාදා යනවා. නමුත් මොහොතකට හරි අපිට තේරෙනවා මේක අනාගතය පමණයි කියලා වර්තමානය කරගන්නේ. ඊළඟ වර්තමානය ගැන බලනකොට ඒකත් මේ වර්තමානය කියලා කියන්නේ අපේ අල්ලා ගැනීම අනුවයි. අල්ලා ගැනීමට සාපේක්ෂක අනුවයි. ඒකයි අපි දැන් කියන්නේ දැන් කියන එක විග්‍රහ කරන්න බැරි වචනයක්. දැන් කියන එක සාපේක්ෂක ඒ අවස්ථානුකූලවයි ගන්න තේරුම් ගන්න වෙන්නේ. මොකටද දැන් කියලා කියන්නේ? අන්න ඒ දැන් කියන එක පවාර විදර්ශකයේ අන්තිමට ඒක ඉතාමත්ම සූක්ෂ්මාන්දමින් සියුම් මන්දමින් ඒ සම්මර්ෂණය කළ තීනීම තුලින් තේරුම් ගන්නවා මෙතන අන්තිමට තියෙන්නේ. අන්න බුද්ධ වචනයට එනවා. ඡන්දය තමයි මේ අපි මේ දෙයක් හැටියට ගන්න එකේ මුල. ඊළඟට මේක හට ගැනීම ඇති වෙන්නේ මෙනෙහි කිරීම තුලින්. ඊළඟට මේක මතුවෙන තැන තමයි ස්පර්ශය. මේ ස්පර්ශ ආයතන කියලා කියන්නේත් ඒකයි. එතකොට මෙන්න මේ මුල් ලෝකයක් හැදිලා තියෙන්නේ. ඔය කියආපු ඇස කන නාසය දීවකය මන සහ ඒවට අදාළ අරමුණු ආශ්‍රයෙන් ඊළඟට ඒ අරමුණු වල ඒ තැන් වල නවතින්නේ නැතිව ප්‍රපංච වශයෙන් තව තවත් දිගට යන්නේ මුලා ඔස්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේවා යථා තත්ත්වය එතන එතනම නැති වෙන ආකාරය දැක්කහම යම් අවස්ථාවක අර මේවා ගැන කලකිරීම ඇති වෙනවා. ඒ කලකිරීම තුලින් තමයි විදර්ශනා වශයෙන් අන්තිමට මේවා සංස්කාර වශයෙන් තේරුම් අරගෙන අර ආත්ම දෘෂ්ටි ඉවත් කළා. ඊනාට ඔය අස්මිමානිය කියලා කියන එකේ අවසාන තුරුම්පුව වගේ තියෙන්නේ වෙමි කියලා. සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා වෙමි කියන ඒ හැම කෙනෙක් තුනම වෙමි කියන මානයක් තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළ දෙනවා අර ඒ යම්කිසි කේන්ද්‍රස්ථානයක් ආශ්‍රය කරගෙනයි මේ මැනීම් තිබෙන්නේ. ඒ කේන්ද්‍රස්ථානය පවා උගුල ගන්න ආකාරය ඒ තණ්හාව අවිද්‍යාව නැති කරන අවස්ථාව තමයි අන්තිමට ඒ විමුක්තිය කියලා කියන්නේ. ලෝකයා බලාපොරොත්තු වෙන විමුක්තිය නෝ. කවුරුත් විමුක්තිය ගැන කතා කරන්නේ. එතකොට ලෝකයේ ඇතුලේ ඉඳගෙන ලබන නොයෙකුත් විමුක්ති තිබෙනවා. සාමාන්‍යයෙන් ඔය සමාජයේ සම්මත විමුක්ති පමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට විමුක්තිය කියලා හිතාගෙන හිටපු ඒ ධ්‍යානලාභී මහා ඒ ආරාර කාලාමුද්ද කරාම පුත්තාසී ඒ ශ්‍රේෂ්ඨ ධ්‍යානලාභීන් පවා විමුක්තිය කියලා හිතාගත්තට අන්තිමට ඒ අයගේ ඒ අය ඉන්නේ මුලාවක් තුල බව බුදුරජාණන් වහන්සේට තේරුම් ගිහිල්ලා තමයි ඒ අය සාතුරු තත්ත්වයේ වෙනුවට අන්තිමට ඒ අයටත් ඒක තේරුම නිසා තමයි යම් අවස්ථාවක අර බුදුරජාණන් වහන්සේ එයා තෑරලා ගියා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැනගත්තා ඒ අයට මේ ධර්මය හරියාකාර ඉදිරිපත් කරොත් අර විදියට ඒ මුලාවක් ඉවත් කරලා රහත් වෙන්න පුළුවන් බව. කොට ඒ ධ්‍යානලාභීන් පවා අවසාන වශයෙන් අර ආත්ම දෘෂ්ටිය තුල හිර වෙලා හිටියා. තනිකර සමතේන් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙන්නේ එකයි. සමතේන් පමණක් මේ විමුක්තිය සොයාගෙන ගිහිච්ච අය ඒ తాවකාලික වශයෙන් ධානාදී සෝය ලබාගෙන හිටියත් ඔවුන් කර්ම වේග අනුව බ්‍රහ්ම ලෝකවල ගිහිලා කල්ප ගණන් හිටියත් ආපහු කරකැවිලා එන සංසාරයට අනුබුදුරජාණන්සේ පමණයි පෙන්වුවේ අර නියම සංසාර විමුක්තිය තියෙන්නේ මේක තුලිනුයි. ඒ හැම දෙනෙක්ම ඉන්නේ. ඒ හැම දෙනෙක්ම ඉන්නේ අර සලායතනයන්ගෙන් තියෙන ස්පර්ශය හා සම්බන්ධව ඒකට අහු වෙලයි. ඉතින් සලායතන නිරෝධය කියලා කියන්නේ අවසාන වශයෙන් නිවනමයි. ඉතින් සලායතනයේ සඳහා එතකොට මේ සඳහා ගත යුතු ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ සමත වශයෙන් සමාධියක් සමාධි ශක්තියක් ඇති කරගෙන ඕන විදර්ශනාවට යන්න. විදර්ශනාව තියුණු වෙන්නේ විදර්ශනාව කියලා කියන්නේ සියුම් දැකීම. ඒ දැකීම සඳහා සිත ශක්තිමත් වෙන්න ඕන, සමාධිමත් වෙන්න ඕන. සමාධිමත් වූ එකඟ වූ සිතින් තමයි අන්න අර ත්‍රිලක්ෂණයට අනුව බුදුරජාණන් වහන්සේ දීපු ඒ මූලික උපදෙස් අනුව සිත යොදන්න අන්තිමට මේ වායේ අනිත්‍යතාව. අනිත්‍යතාව ආරෝපණය කිරීමක් නෙවෙයි, ඒ වයි තුල තියෙන අනිත්‍යතාව මෙතෙක් නොදැකපු අනිත්‍යතාව දකින්න ලැබෙනවා. ඒ දකින්න ලැබෙනකොට ස්වාභාවිකවම ඒ කියන්නේ කලකිරිනවා මේක බින්දෙනකොට. විභංග ඥාන ආදී වශයෙන් දක්වන එක බින්දෙන ස්වභාවය. ඒක අමුතු දෙයක්, ලෙඩක් නෙවෙයි ඒක. ලෙඩක් නෙවෙයි, ලෙඩ හොඳ වීමේ ලක්ෂණයක්. ඊළඟට ඒක දුටු අවස්ථාවේ කලකිරීම ඇති වෙලා අන්තිමට ඊළඟට ඒ එපා වීම තුලින් අර මෙතෙක් ගත්තු ගැන්ම, මම මේ මාගේ කියලා ගත්තු ගැන්ම ඒවා යම් අවස්ථාවක නැති වුණාද අන්නේ අවස්ථාවේ තමයි බිත්තර කටු වෙන්නේ දෙන්නේ. අර කියාපු අවිද්‍යාව, අවිද්‍යා තණ්හා ඒව නැති කළ අවස්ථාවේ සලායතන නිරෝධ කියලා කියන මේ ලෝකයෙන් වෙන්නු. එතකොට බුදුරජාණන් වහන්සේ අර ලෝකය ගැන ප්‍රකාශ කළ කාරණේ එතනම ලෝක නිරෝධය. ලෝක නිරෝධියත් මෙතනමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ ශාරීරිය තුලින්මයි. බුදුරජාණන් වහන්සේ ආයි පරිනිර්වාණ අවස්ථාවේ අමුතු ලෝකයකට ගියා නොවේ. අර සම්බෝධි අවස්ථාවේ ලබාගත්තු ප්‍රත්‍යක්ෂය, ඒ ජීවමාන කයින් ලබාගත්තු ප්‍රත්‍යක්ෂය, ඒක ජීවිතෙන්දේ තිබෙන තාක් ලෝකයේ ඉඳීම නිසා අර නොයිකුත් අෂ්ටලෝක ධර්මයට අදාළව කර්මානුරූප නොයිකුත් දේවල් ශරීරයට අදාළ වේ වින්දනාව. නමුත් එතෙම අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අන්න අර සලායත නිරෝධ තත්ත්ව වෙන ඒ අරහත් ඵල සමාධියට හිතේවවලා ඒ විමුක්තිය ඒක ලෙනක් සරණක් දිවයිනක් හැටියට දක්වන්නේ එකයි ඒ ලෝකෝත්තර සැනසුම ලබාගත්තේ. ඒකට තමයි නිවන අමෘතය භුක්ති විඳිනවා කියලා කියන්නේ. ඒකෝ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ භුක්ති විඳ අමෘතය අවසාන අවස්ථාවේදී ඒක මතුවෙනවා. ඒ ස්වාභාවිකවම මතුවෙනවා. ඒක මතුවෙලා අන්තිමට තියෙන්නේ මොකද්ද වෙන්නේ? අන්තිමට මේ ශාරීරිය අර ධාතු හතරට එකතු වෙනවා. නමුත් උච්ඡේදවාදියක් නොවෙන්නේ මොකද? මෙතන නැති වෙන්න ආත්මයක් නැහැ. නමුත් බොහෝ දිනාට වෙලා තියෙන්නේ දුකෙන් මිදෙන්නත් ඕන, නමුත් භවය තුල ඉන්නත් ඕන. මේ දෙක කරන්න බෑ. භව නිරෝධය කියලා කියන්නේ දුක් නිරෝධයමයි. ලෝක නිරෝධය කියලා කියන්නේ දුක් නිරෝධයම දුක් නිරෝධයමයි. ඒක සමීකරණයක්. ලෝක නිරෝධය කියලා කියන්නේ දුක්ඛ නිරෝධයමයි. අන්න එතකොට ඒ කාරණේ අපි තේරුම් ගත්තනම් අද වෙන්නේ මේ දවසක මෙන්න මේ අවබෝධය අර කියාපු අර වටිනා මොල රාශියක් අර අතරමං වෙලා ඉන්න. එයාට මේ ධර්මයේ හරි ගැඹුරු හරි පටිච්චසමුප්පාදාදී තේරුම් කළ දුන්නොත් අර කිව්වා වගේ තව කුකුල් පැටිය කීප දෙනෙක් හරි ඔය බිත්තරකට මෙඳගෙන එළියට එන උත්සාහ කරා. ඉතින් අපි අද මේ වටිනා දවසේ ඔය ගැඹුරු දේශනාවක් ඉදිරිපත් කළා. මේක තුල ශ්‍රද්ධාවක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඒක නිසා ඇත්ත වශයෙන් මේ සමහරුන්ට උගතුන්ට ශ්‍රද්ධාව නැහැ. ඒක නිසා මේක ක්‍රියාශක්තිය ක්‍රියාශීලී වෙන්නේ නැහැ, වීර්යයක් හටගන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාවත් ඕන. ඒකයි අපි කිව්වේ. ඒ ශ්‍රද්ධාවත් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාව උපකාර කරගෙන ඉනාට ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. අන්තිමටයි ප්‍රඥාව එන්නේ. උගත්කමට, පඬිතකමට ඒවයින් ලැබෙන දෙයක් නෙවෙයි මේක. ශ්‍රද්ධාවනු ඇති කරගත්තු වීර්යෙන්, දිනු කරගත්තු සතියෙන්, දිනු කරගත්තු සමාධියෙන් තමයි ප්‍රඥාව ලබන්න පුළුවන්. ඒක නිසා මේ මධ්‍යස්ථ විදියට ධර්මයේ දෙස බලන්න මේ දේශනාවත් උපකාර වෙනවා කියලා හිතන. එතකොට අද වෙනි වටිනා දවසක මේ පින්නතුන් ඒ සඳහා වෙන්න වෙලා මේ සීල බොහෝ දෙනෙක් ඒ වටිනා සීල සමාදන් වුණා. මේ හැම දිනෙකම ඊළඟට ඒ අතරතුර බණ භාවනා තමන්ගේ පුරුදු බණ භාවනා කළා. දැන් මේ අවස්ථාවේ විදර්ශනාවට උපකාර වන මේ දේශනාවක් අහන්න ලැබුණා. මේ හැම එකක්ම උපකාර කරගෙන වටිනා දුර්ලභ බුද්ධෝත්පාද කාලේ තමන් හැකියතාක් උත්සාහ කරලා අර අවිද්‍යා විතර කටුව බිඳ ගන්න උත්සාහ කරන්න ඕන. ඒක සඳහා මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන ඉතින් මේ දේශනාවනේ දේශනාව වශයෙන් අපේ ඇත්තීමෙනුත් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් යම් තාක් අවීචේ සිට අපනිට දක්වා අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ අනුමෝදන් වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන ඒ උත්තර ආර්ථයන් සාක්ෂාත් කරගන්නුත්වා කියන ප්‍රාර්ථනා කරමින් මේ දේශනා කියන්නේ පිටාවත චම්හි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා රිජුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාදි බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාදි බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාසින් දුක්ඛා භයප්පත්තාසින් භය ශෝකප්පත්තාසින් ශෝකා හුන්තු සම්පේ පිපානිනෝ දුක්ඛප්පත්තාසින් දුක්ඛා භයප්පත්තාසින් භය ශෝකප්පත්තා නිසුඛා හුන්තු සම්පේ විපානිනෝ දුක්ඛප්පත්තා නිදුඛා භයප්පත්තා නිභය ශෝකප්පත්තා නිසුඛා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සබ්බීතියෝයි වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.